අභිධර්මයනවන අභිධර්මය පිටුවංක 18 සිට කරන පැහැදිලි කිරීම අවසාන කොටසදී සාකච්ඡා කළේ මේ පරමාර්ථ හා සම්මුති කියන න්‍යාය පිළිබඳව. ඊළඟට මේ පරමාර්ථ කියලා කතා කරනකොට බුදු දහමේ අප සඳහන් කළ ත්‍රිපිටක ධර්මය ඇතුලේ පරමාර්ථ කියන වචනේ ඒ පසු කාලීන අර්ථයෙන් යෙදු නොයදුණු බව. එතකොට විශේෂයෙන් ඒ සඳහා යෙදුණු වචනය මුනේ ධාතු කියන වචනේ 19 වෙනි පිටුවේ ඒ උඩින්ම සඳහන් වෙන්නේ ඒකයි. දැන් මේ ලෝකේ තියෙන ධර්මවල හටගන්නා වූ ධර්මවල අනන්‍ය වූ ආකාරය තියෙනවා කියන එක. එතකොට අනන්‍ය දැන් අපි ගත්තොත් ඒකට උදාහරණයක් තමයි මේ දක්කලා තියෙන ධාතු සංයුක්තේ කතමංච භික්ඛවේ ධාතු නානත්තං චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු යනාදී වශයෙන් මේ සූත්‍රක උඩලා දක්වලා තියෙනවා මේ ධාතුන්ගේ නානත්වය. එහෙම නැත්නම් මේ ලෝකේ හමුවන ධර්මතාවල නානා ස්වභාවය මොකක්ද කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන දේශනයක්. මහණෙනි මේ කුමක්ද ධාතු නානත්වය කියන්නේ? චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. එතකොට මේකෙන් තේරෙන්නේ මේ ඇස කියන්නේ ධාතුවක්, රූපේ වර්ණ රූපේ කියන්නේ ධාතු ස්වභාවය, චක්කු විඥාන ධාතුව කියන්නේ තවත් එකක්. මේ අනන්‍ය වූ ආකාර තියෙනවා කියන අදහස. එතකොට මේ ඇත්තටම බුදුදහමේ මුල් යුගයේ මේ පරමාර්ථ කියන අදහස ගොඩ නැගුණේ මෙන්න මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ මේ අපිට හමුවන නාම රූපවල අනන්‍ය වූ ආකාර වෙනස් බවක් තියෙනවා. ඊර ආවේනික ගති ලක්ෂණ තියෙනවා කියන එක ඔක්කොම එකයි කියන එක නෙමෙයි. ඒතකොට මේකට තියෙන විරුද්ධව තියෙන අනන්‍ය වූ ආකාරයට විරුද්ධව යන මතවාදයක් තමයි ඇත්තටම විඥානවාදී කියලා කියන්නේ. ඒක දිගන්නේ මේ නානත්වය කියන එක ඇත්තටම මනසෙන් ගොඩනගා ගන්න දෙයක් කියන එක. සිතෙන් තමයි මේ ලෝකය නිර්මාණය කරේ කියන එක මේ පර මේ ධාතු නානත්වයට විරුද්ධව යන කාරණය. එතකොට නමුත් මේ පරමාර්ථ කියන එක පස්සේ කාලේ පෙළුණේ අර ඒ අනන්‍ය වූ ආකාරය ගැන කියන්න ගිහිල්ලා පරමාණුවාදයකට පෙළුණ එක තමයි මේක වැරද්ද තියෙන්නේ. එතකොට බුදුදහමට අනුව අපිට ගන්න වෙන්නේ මේ අනන්‍ය වූ ආකාරය තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට වෙනවා. ඒ වගේම මේ හැබැයි එකෙන් අදහස් කරන්නේ දැන් ඇස කියලා කිව්වහම ඇස කියලා කියන්නේ එකක්ද ගොඩක්ද? දැන් මිනිස්සෙකුට ඇස් දෙකක් තියෙනවානේ. ඉතින් ඒ එක විදිහකට බැලුවොත් උන්න ඇසේ අපිට පොඩි කොටස් ගැන අපිට සලකලා බලන්න පුළුවන්. දෘෂ්ටි විතානේ ඇසේ තියෙන වෙනත් සෛල, ඇසේ ඉදිරි කොටසේ තියෙන පාරදෘශ්‍ය පටලය මේ ඔක්කොම අවශ්‍ය වෙනවා ඇසේ ක්‍රියාකාරීත්වය සඳහා. ඊට පස්සේ ඇස් සමානුසේගුණ මානසේගෙන ඇස් දෙකක් මේ අවශ්‍ය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඇස කියන්නේ සමූහයක එකතුවක්ද නැත්නම් තනි ඒක ඝන එක දෙයක්ද කියලා සමහර කෙනෙක්ට ගැටලු වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් පොඩි අණු ගොඩක එකතුවක්ද කියලා ඇත්තට මෙහෙම මේ පරිකල්පනය කරන්න අවශ්‍ය නැහැ. නමුත් සමූහයක් වශයෙන් හරි ඒක තනි දෙයක් ලෙස හරි අරගෙන ඒකේ අනන්‍ය වූ ආකාරයක් තියෙනවා කියලා අපිට පැහැදිලි නේ ඒකේ ක්‍රියාත්මක වීමේදී. ඒ කියන්නේ කන ආශ්‍රිත ප්‍රදේශේ ක්‍රියාත්මක වීම යම්සේ අපි ජීවිතයට උපකාර වෙනවද ඒ අයුරු ඉන්නේ මේ ඇස ආශ්‍රිත ප්‍රදේශේ ජීවිතයට උපකාර වෙන්නේ. එතකොට නහය උපකාර වෙන්නේ වෙනත් ආකාරයකට. එතකොට මේ රූප වල සැකැස්මේ ඇස ආශ්‍රිත ප්‍රදේශේ විශේෂිත වූ ස්වභාවයක් තියෙනවා. ඒක අනිත්‍ය ස්වභාවයක් තියෙනවා වගේම විශේෂිත ස්වභාවයකුත් තියෙනවා. ඒක තමයි චක්කු විඤ්ඤාණයක් හටගන්නවන්න උපකාර වෙනවා. ඒ කියන්නේ පෙනීම හටගන්නවන්න උපකාර වෙනවා කියන එක. ඉතින් මේ අනන්‍ය වූ ආකාරය පැහැදිලි කරන වචනයක් කියලා අපිට පේනවා මේ ධාතු කියලා යෙදෙන වචනේ. එතකොට ඒකට තමයි ඇත්තටම සමහර තිරුන් හසලා මේ ඒ අර්ථය දෙන්න තමයි පරමාර්ථ කියන වචනේ යෙදුවේ. ඒකෙදි මේ කුඩා මහත් බව සලකාගෙන නෙමෙයි අනන්‍ය වූ ආකාරය කියන එක. එතකොට මේකට තමයි පස්සේ කාලේ වැරදි වචනයක් කියදුනා, මේ කියන්නේ වැරදි තව අදහසක් ආව, පරමාර්ථ කියනකට වෙන අදහසක් ආව. බෙදිය නොහැකි නැව බෙදලා 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 අවසානයේ තවදුරටත් බෙදිය නොහැකි අර්ථය තමයි පරමාර්ථය කියලා. එතන වැරද්දක් තියෙනවා. දැන් එකක් එහෙම අර්ථකථනයක් ත්‍රිපිටක ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඉතින් දැන් මේවා අනන්‍ය වූ ආකාරයෝ වුණාට මේ ලෝකේ තියෙන මේ ඇස, කන, මනෝ විඥානය, මනෝ ධාතු, චක්කු විඥානය අනන්‍ය වූ ආකාරයේ ඒවා අපි මේ බෙදීමක් ගැන හිම හිතන්න අවශ්‍ය නැහැ. අපි බෙදන්නේ මේ ලෝකේ බෙදන්න පුළුවන් වෙන්නේ දේවල්. ඇත්තටම මේ ඇස, කන, ඒ සිතුවිලි කියන ඒවා විඥානය, එහෙම නැත්නම් වේදනාව කියලා ගත්තොත් ඒවා බෙදන්න පුළුවන්. පිහියකින් කපලා බෙදන්න, යම් සියුම් උපකරණයකින් බෙදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිකන් ක්‍රියාවක් වගේ. ඒක නිකන් ඒක දෙයක් නෙමෙයි. එතකොට ඒ අර්ථකථනේ බෙදලා බෙදලා අවසානයේ බෙදිය නොහැකි දේ පරමාර්ථ කියන අර්ථකථනේ දෝෂයක් අපි ඒ නිසා දකිනවා. එතකොට මේ මෙතන හරි සියුම් තැනක්. ඒ කියන්නේ අනන්‍ය වූ ආකාරයෝ තියෙනවා වගේම මේ ඒක සිතින් හැමවාගත්ත කියලා ගන්නෙත් නැතෝ. අනන්‍ය වූ ආකාරයෝ තියෙනවා, හැබැයි ඒක දෙයක් කියලා ගන්නෙත් නැතෝ. දැන් අනන්‍ය වූ ආකාරයෝ තියෙනවා කියපු ගමන් ඊළඟට අපි ඒක දෙයක් කරගන්න පුළුවන්. එතකොට දෙයක් නිකන් අල්ලන්න පුළුවන්, ග්‍රහණය කරන්න පුළුවන්, උපාදානය කරන්න පුළුවන්. දෙයක් කියන අදහස පොඩි අංශුවක හරි අපි ඒක දෙයක් කියලා ගත්තොත් එතනත් දෝෂයක් වෙනවා. හේතුඵල නියමයට අනුව අනන්‍ය වූ ආකාරයන් හට ගන්නවා, නමුත් ඒක දෙයක් කියලා ගන්න එකෙන් දෝෂයක් තියෙනවා. ඉතින් මේ මෙතන හරි සිවුම්. මොකද අනන්‍ය වූ ආකාරයෝ තියෙනවා කියපු ගමන් ඊළඟට අපේ සිත එන්නේ මේක දෙයක් කරගන්න එක. ඉතින් ඒ අනික් අතට දෙයක් නැහැ කියපු ගමන් එතකොට යනවා විඥානවාදී පැත්තට. ඉතින් මේ දෙපැත්තටම යන්නේ නැතුව අපි මැදින් යන්න අවශ්‍ය වෙනවා. විදර්ශනා මාර්ගය අනන්‍ය වූ ආකාරයෝ තියනවා, ලෝකේ හට ගන්නවා නැති තියනවා, නමුත් ඒක දෙයක්ුත් නෙමෙයි, කිසිවක් නැතිත් නෙමෙයි කියන තැනක තමයි අපි මේ දේශනේ කරන්නේ. එතකොට ඒ 19 වෙනි පිටුවේ ඉඳලා තමයි අපි මේ අදහස් කරේ. ඉතින් මේ ඊට පස්සේ මේකේ මැද ඡේදයේ තියෙන නමුත් පසු කාලීනව මේ සඳහා පරමාර්ථ යන වචනේ බොහෝ සෙයින් භාවිතා විය. පාලියේ පරමාර්ථ වචනේ සිංහලෙන් පරමාර්ථ විය. පරමාත්‍යන උතුම් ශ්‍රේෂ්ඨ හෝ අවසානාර්ථය යනු. සෝච හෝති අභිරූපෝ දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්කරතය සමන්නාගතෝ කියලා මේ දක්වලා තියෙන මේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සමහර විග්‍රහයකදී එදෙන වාක්‍ය ඛණ්ඩයක්. ඒ කියන්නේ මේ යම්කිසි පුද්ගලයෙක් ගැන වර්ණනා කරනකොට සමහර වෙලාවට ඒ සූත්‍රවල එදෙනවා ඒ පුද්ගලයා බොහොම දර්ශනීයයි, අභිරූපයි, ප්‍රිය, ඒ කියන්නේ ප්‍රසාද ජනවන සුළු, පාසාදිකෝ පරමාය වන්න පොක්කරතාය සමන්නාගතෝ, පරම වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ වර්ණ සම්පත්තියකින් සමන්නාගතයි කියලා. ඒ සමහර ඒ දැන් වෙන අපි ගත්තොත් එක එක බ්‍රාහ්මණයන් ගැන විස්තර දෙන තැන්වල තියෙනවා ඒ බ්‍රාහ්මණයා මෙන්න මේ වගේ උතුම් ගුණාංගයන්, මේ වගේ දර්ශනීය වර්ණ සම්පත්තියකින් සමන්නාගතයි කියලා ඔහුගේ විස්තරය යනවා ඒ සූත්‍රයේ ඒක කොටසක් හැටියට. දැන් ඒ තැන්වල මේ පරමාය කියන වචනේ යොදලා තියෙන්නේ උතුම්, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ කියන අර්ථයෙන්. ඊට පස්සේ මේක තමයි ත්‍රිපිටකයේ බොහෝ විට දක්නට ඇති හේත වාක්‍ය පරමයන් වචනේ උතුම් වෙන අර්ථයෙන්දී ඇත. එතකොට ඊට පස්සේ අපි සඳහන් කරනවා මේ ලෝභ, ද්වේෂ, මෝහ යනාදී අකුසල ධර්මයන්ද චිත්ත තෛතසික තුල සංග්‍රහ වේ. මෙසේ ඇතිවිත ප්‍රහාණය කළ යුතු හීන ධර්මයන්ද පරම උතුම් අර්ථයන් ලෙස දැක්වුවා වෙනිය කියලා කළුවක්කුරෙන් දක්කලා තියෙනවා. දැන් පස්සේ කාලෙ මොකද වුනේ, පරමාර්ථ කියන වචනේ යොදන්න ගත්තානේ අර ලෝකයේ තියෙන මේ අනන්‍ය වූ දේවල් වලට, අනන්‍ය වූ ආකාරයන්ට යොදන වචනයක් ලෙස. ඇත්තට මේක මේ පුතේ මම අදහස් කරන විශේෂ කාරණයක් නෙමෙයි, නමුත් මේ වචන යෙදීමේ දෝෂේ මතු කරලා දෙන්නේ එක පැත්තකින් මේක කියන්නේ දැන් පරමාර්ථ කියන වචනේ යෙදුවා නිකන් අර විශේෂ අනන්‍ය වූ ආකාරයන්ට එතකොට ස්කන්ධ පහ තමයි අනන්‍ය වූ ආකාරයම නැත්තම් අටලස් ධාතු එතකොට ඒ අනන් අර ඒක පරමාර්ථ කියන වචනේ මුල් අදහස උනේ උතුම් ශ්‍රේෂ්ඨ කියන අදහසනේ එතකොට මේකත් එක්ක මේක නොගැලපීමක් ඇති වුණා දැන් අනන්‍ය වූ එහෙම නැත්නම් පරමාර්ථ කියන එක ත්‍රිපිටක ග්‍රන්ථ තුලේ දෙන නිවනට පරයාය වචනයක් ලෙස. එතකොට දැන් නමුත් පසුකාලීනව ඒක යොදන්න ගත්තේ ස්කන්ධ. එහෙම නැත්නම් ඔය නාම රූප ධර්මයන් වලට ලෝකේ සැබෑවට මෙති ධර්මයන් වලට. එතකොට මේ නාම රූප ධර්මයන් වලින් නාම ධර්මයන්ගේ කොටසක තියෙනවා අපි ගත්තොත් මේ අකුසල ස්වභාවය, කුසල ස්වභාවය මැදස්ත ස්වභාවය කියලා තුන් ආකාරයකට බෙදන්න පුළුවන්. එතකොට මේ නාම ධර්මයන් තුල ඒ සංග්‍රහ වෙනවා අකුසල කුසල කෝ කුසල අකුසල නොවන. අර ඒකෙන් එක්තර එක කොටසක් තමයි අකුසල. අකුසල කියවම ලෝභ දේස මොහ ඒවා මච්චරිය මසුරුකම ඊර්ෂ්‍යාව කුහකකම් ඒවත් අයිති වෙනවා. එතකොට ඒවත් පරමාර්ථයක් කිව්වා වෙනිය කියන එක තමයි මේ කියන්නේ. අර මුල් පරමාර්ථ කියන වචනේ මුල් අදහසට ඒක නොගැලපෙනවා කියන එක තමයි අපි මෙහි සඳහන් කරන්නේ. නමුත් ඒ සමහර ක්‍රත්තුවරු ඒක අදහස් කරනවා නෑ ඒ අර්ථයෙන් නෙමෙයි පරමාර්ථය කියලා කියන්නේ අර බෙදලා බෙදලා අවසානයේ ලැබෙන අර්ථය කියලා සලකාගෙනයි පරමාර්ථ කියන වචනේ යෙදුවේ කියලා මේ සමහර පසුකාලීන අවධාන පොත්වල සඳහන් වෙනවා. ඉතින් ඒක ඇත්තටම ওই රූප මාධ්‍යයක් ගැන අපිට මෙහෙම බෙදීමක් ගැන අපි කතා කළාට ඇත්තටම මානසික දේවල් ගැන එහෙම අපිට මේ අර බෙදීමක් ගැන හිතන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න පුළුවන් මානසික දේවල් එහෙම පිටියකින් කපලා බෙදනවා වාගේ එහෙම බෙදILLක් තේරුමක් නැහැ එහෙම කතා කරලා. ඉතින් එහෙම ගැටලුවකුත් එනවා. ඊට පස්සේ මේ 19 වෙනි පිටුවේ අවසාන වචනේ දක්වලා තියෙන පරමාර්ථ වචනේ ත්‍රිපිටකය හා පරිණි ග්‍රන්ථවල යෙදුණු ආකාරය. ඒකේ තියෙන්නේ අර චුල්ල නිर्देश පාරේ ආරද්ධ වීරියෝ පරමත්තපත්ත්‍ය අලීන චිත්තෝ අකෝෂ්ඨ උත්ති. දල්ල නික්කමෝ තාම බලුප්පන්නෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. එතකොට ඒක කියන්නේ ආරද්ධ වීර අනුභව ඇති වීරය ඇතිව පරමාර්ථයට පැමිණීම පිණිස. පරමත්තං උච්චති අමතං නිබ්බානං අට්ටුවා කියලා. ඒ කියන්නේ අර චූල නිදේශපාලියේ තියෙන මේ වාක්‍ය ඛණ්ඩය ගැන අටුවාවේ තවදුරටත් විස්තර කරලා දෙන පාඩයක් තියෙනවා. එතනදි කියන්නේ මේ පරමත්තපත්තිය කියලා ඉහත වාක්‍ය සඳහන් වෙන්නේ නිවනය කියලා මේ අර්ථකතාවේ විස්තරයක් සඳහන් වෙනවා. දැන් මේ වාක්‍ය බැලුවත් පාලි දන්නවා නම් තේරෙනවා ආරද්ධ වීරියෝ පරමත්තපත්තිය ඇරඹු ඇති වීරය ඇතුව පරමාර්ථයට පැමිණීම පිණිස තියෙන තැන අර්ථය සරලවම පැහැදිලි. ඊට පස්සේ ත්‍රිපිටකයේ තවත් යෙදෙන තැනක් මේ පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් වෙනවා පංචන්නං කන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියමං ඔක්කමති. පංචස්කන්ධයාගේ නූපදීම පරමාර්ථ නිවනයයි දකින්නේ සම්මත්ත නියාමයට බැසගනි. සම්මත්ත නියාමයට බැසගන්නවා කියන්නේ සෝතාපන්න භාවයට පත් වෙනවා කියන එක. එතකොට මේ පංචස්කන්ධයාගේ නිරෝධය පංචස්කන්ධයේ තියෙන තාක් දුක පවතින්නේ දුකේ නූපදීම තමයි පරමාර්ථ වූ නිවනයයි යමෙක් දකිනවාද ඔහු සෝතාපන්න භාවයට පත් වෙනවා කියලා දේශනා වෙනවා. එතනත් මේ පරමාර්ථ කියලා වචනේ යොදලා තියෙන්නේ නිවනට පරයාය වචනයක් ලෙස. ඊට පස්සේ දාලා තියෙන්නේ මිලින්ද ප්‍රශ්නයෙන් උපුටාගත් දෙයක්. රජතුමා අහනවා මේ නිර්වාණය සාක්ෂාත් කරපු අයගේ ප්‍රමාණය ගැන ප්‍රශ්නයක්. කොයි කොයි පිරිස්ද මේක සාක්ෂාත් කළේ කියලා. අන්න ඒකට උත්තරයක් වශයෙන් මේ මිල් නාගසේන තෙරුන් වහන්සේ කියනවා ඒතානිචේව මහරජ අඥානිච අනේකානි දේවතා කෝටි සතසහස්සානි ගිහි ආගාරිකා කාමභෝගිනෝ සන්තම් පරමත්තන් නිබ්බාණය සච්ච කිරසු. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා විතරකුත් නෙමේ තව දෙවිවරු කෝටි ගණන් මේ මිනිස්සයෝ ගිහියන් මේ කාමයන් කාමලෝක ජීවත් වෙන අය කාමයන් භෝග කරන අය මේ සාන්ත වූ පරමත්තන් නිබ්බාණං සච්චකරණ පරමාර්ථ වූ නිවන සාක්ෂාත් කළාය කියලා. එතකොට මේ ත්‍රිපිටකයේ දැන් කීපයක් දැක්වේ මේ සෑම තැනම මේ පරමත්ත කියන වචනේ නිවනට පරයාය වචන ලෙස තමයි බුද්ධ කාල පොත්වල පේන්න තියෙන්නේ. එතකොට ඒක තමයි අපි මේ කියන්නේ හිත සාධක වලින් පෙන්නුම් කරන්නේ පරමාර්ථ යන වචනය නිවනට පරයාය නමක් ලෙසමුත් නාම රූප ධර්මයන් කෙරෙහි බුද්ධ කාලයේ නොයදුණු බවයි. හැබැයි මෙතන එක මෙතන නොකියුණු කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේ ටිකක් ත්‍රිපිටකයේ සමහර අභිධර්ම පිටකේ පොත් පරිශීලනය කරපු කෙනෙක් දැකලා ඇති ඔකේ පොතක් තියෙනවා කතාස්තූපකරණේ කියලා. ඒකේ පුද්ගලවාදය බිඳහෙළන්නට ගොනු කරන වාදවලදී මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ මේ පරමත්ත කියන වචනේ මේ නිවනට මේ නිවනට නෙමෙයි මේ නාම රූප ධර්මයන් කෙරෙහි යෙදූ බවට සාධක පේන්න තියෙනවා. ඒ ඇරෙන්න අනිත් ත්‍රිපිටකයේ කොහේවත් මේ පරමත්ත කියන වචනේ නාම රූප උදෙසා යෙදූ බවක් කොහෙවත් සඳහනක් නැහැ. එතකොට අර මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ඒ කෘතිය සම්පාදනය කළේ ඇත්තටම තුන්වෙනි ධර්ම සංගායනාවට සමගාමී කාලේ. එතකොට ඒ බුද්ධ වර්ෂ 215. ඉතින් ඒ අහන වාක්‍ය රට අධ්‍යයනය කළාම මේ සමහර වාක්‍යවල තියෙනවා මේ දැන් රූපං උපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන පුද්ගලෝ උපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන කියලා. ඒ කියන්නේ පරවාදීන්ගෙන් අහනවා පුද්ගලවාදයේ ධර්ණයකින් ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරන අයගෙන් අහනවා ප්‍රශ්න. මේ රූපං උපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන රූපේ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් තියෙනවා වාගේ ඔබගේ ඒ සත්‍යය එහෙම නැත්නම් පුද්ගලයා උපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන ඒ ඔහුත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් දක්නට ලැබෙනවාද කියලා වගේ අහන ප්‍රශ්න ඒ මාලාවන් තියෙනවා. අන්න ඒ වගේ තැන්වල මේ ඒ වගේ නාම රූප ධර්ම වලට මේ ඒ විදිහට උන්වහන්සේ අහන තැන් තියෙනවා. ඒතකොට ඒකෙන් පේනවා මේ බුද්ධ කාලෙන් වසර 200ක් ගිය යුගයේ ඉඳලා තමයි මේ පරමාර්ථ කියන වචනේ නාම රූප ධර්ම වලට ටිකෙන් ටික යෙදෙන්න ගත්තේ කියලා ගනේ පායි. මේ ඊට පෙර ආතෝ යෙදුණු තැනක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ බුද්ධ කාලෙත් ඒ ස්වාමීන් වහන්සේ ඒ අහන ඒ ප්‍රශ්න රටාව ඒ වාක්‍ය ශෛලිය වගේම යෙදුණු තැන් ත්‍රිපිටකයේ හම්බෙනවා. විශේෂයෙන්ම අනුරාධ සූත්‍රය මත මතක හැටියට ඒකෙත් ඔය සත්වය මරණින් මතු ඉන්නවද නැද්ද කියන වගේ ප්‍රශ්නයක් විසඳ ගන්න එහෙම ඒ අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ යොදන වචන මාලාවක් තියෙනවා. මේ දිට්ඨේව ධම්මේ සච්චතෝ තේතතෝ අනුපලබ්භ්‍යමානේ මට හරියට මතක නෑ ඒකේ සමහර වචන. එතනදී අර බුදුරන් වහන්සේ මේ සච්චතෝ තේතතෝ කියලා වචන දෙකක් එක ළඟ යොදනවා. මේ ඔය වගේම වාක්‍ය ඛණ්ඩයක් තමයි අර කථාස්තූපකරණේ මේ පුද්ගලවාදය බිඳහෙරන්න ඒ යොදනකොට ඒ අනුරුද්ධ මේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ යොදන්නේ සච්චතෝ පරමත්තතෝ කියන වචනේ යෙදෙනවා. අර බුද්ධ කාලේ තේතතෝ කියලා යෙදුණු තැනම අර බුද්ධ වර්ෂ 200කින් පස්සේ පරමත්තතෝ කියලා යෙදුණු බව පේන්නේ නැති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ වාක්‍ය ශෛලිය තුළ ඒ පරමත්ත කියන වචනේ නොයෙදුණු බව ඒකත් තව වැදගත් කාරණයක් විමසන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒකේ 20 වෙනි පිටියේ අවසානයේ අර පෙර සාකච්ඡා කරපු කොට සමයි තියෙන්නේ. එතකොට මම මේ සඳහන් කරන්නේ බොහෝ දෙනාට ඊට 21 වෙනි පිටියේ උඩ හරියේ බොහෝ දෙනාට කාවෙදීයට වචනයක් නිසා පැහැදිලි කර දීමේ පහසුව තකා මෙම පෘතිය තුලද පරමාර්ථ යන වචනේ විද්‍යමාන දේ සඳහා යෙදීමට සිදු විය. ඔව් ඒ කියන්නේ මේ නමුත් මේක දැන් හුරු වෙලා තියෙන හින්දා පරමාර්ථ කියන කතාව ඒ කියන්නේ මේ අනන්‍ය වූ දේවල් වලට පරමාර්ථ කියලා වචනේ යෙදීම මිනිසුන්ට හුරු වෙලා සමහර බොහෝ දෙනෙක්ට හුරු වෙලා තියෙන විදර්ශනාවට ගැන කල්පනා කරන විට ඒකින්ද අපිත් සමහර වෙලාවට ඒ අයට හුරු නිසා මේක යොදන්න දැන් සිද්ධ වුණා කියන එක තමයි මේ කියන්නේ. වචන යනු එම භාෂාව භාවිතා කරන්න අතර සම්මුතියක් විනා එතරම් සැලකිලිමත් විය යුතු දෙයක් නොවේ යැයි සමහර විට ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් බුද්ධ වචන පිළිබඳ ඒසේම නොවන බව පහත සූත්‍රය පෙන්වුම් කරයි. ඔව්, දැන් වචන අපි යොදාගන්නේ එක එක ධර්ම කාරණා කියන දහසෝමාරු කරගන්න. එතකොට මේ වචන වලට වෙන නම් දුන්නොත් මොකද වෙන්නේ, වෙන අර්ථ දුන්නොත් මොකද වෙන්නේ කියලා දැන් මේ ගාලේ නම් ඒක හොඳටම පැහැදිලි වුණා. අර වහරක මේ හාමුදුරුවන්ගේ භික්ෂු පරම්පරාවේ ඒ ඔය එක එක වචන වලට එක එක අර්ථකථන දෙන්න ගිහිල්ලා වෙච්ච කලබ ගෑණිය, අනිච්ච අනිච්ච නෙමෙයි අනිච්ච කියලා මේ වගේ වචන එක එක වෙනස් කරලා ඒවට සංදි වෙනස් කර කර එක එකව වෙනස් කරන්න ගිහිල්ලා කොච්චර අවුලක් වුණාද කියලා මම හිතන්නේ දැන් කාලේ ඉන්න බෞද්ධයෝ දන්නවා. ඉතින් මේ ඒකම තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කිව්වේ, දෙවි මේ භික්කවේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්ධානාය සංවත්තති. ඉතින් කියන්නේ මේ මහණෙනි 21 මිනි පිටුවේ 8 ඡේදෙම ගත්තොත් මහණෙනි කාරණා දෙකක් සද්ධර්මයේ අවුල්‍යම් පිණිස අතුරුදානීම සඳහා බලපායි. කුමක් දේ දෙකරුණ නොමනා ලෙස තිබූ පදමාලාව නොමනා ලෙස පමුණවන අර්ථයත්. ඉතින් මේ අදහස පැහැදිලි කියලා අපි හිතනවා. ඊට පස්සේ අපි යනවා 22 වෙනි පිටුවට. නෝ ඉතින් මේ ඒක මුලින් සඳහන් කරන්නේ ඒකයි, මේ වචන මොකද අපි හුරු වෙලා තියෙනවා නම් යම් දෙයකට යමක් කියන්නේ, එතකොට ඒක අනිත් අයගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා ඒවට වැරදි අර්ථකථන දෙන්න ගියොත් ඔක්කොම අවුලක් බවට පත් වෙන්නේ කෙනක අතර වාද විවාද ඇති වෙන්න ගන්නවා. එතකොට අර්ථය අපි යම් වචනයක් කියලා ඔහුගේ සිතට පමුණවන්න හදන අර්ථය ඒක නිසා ගිලිහී යනවා. ඉතින් ඔක්කොම පටලවිල්ලක් බවට පත් වෙනවා. ඒක නිසා අපි පොදු ඒ නිරුක්තියට ඒ වචන භාවිතයට අපි ගරු කරන්න ඕනේ. ඒක අපි දැනගන්න ඕනේ. මේ එදිනෙදා විශේෂයෙන් ධර්මයේ දේශනා කරනෝ නම් යමෙක් ඔහු බුද්ධ ශාසනය තුළ බුදුරන් වහන්සේගේ වචනය තුළ මේ වචන යෙදුවේ මොන වගේ අර්ථයකින්ද කියලා අවබෝධයකින් යුතුව තමයි ඒ ධර්මයේ දේශනා කරන්න ඕනේ. ඒක ඔහුගේ වගකීමක් බවට පත් වෙනවා. ඔකර සාමාන්‍ය මිනිස්යන්ට එහාගේ වගකීමක් ඒ භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි ඒ වචන පාවිච්චිය තුළ තිබෙන නිසා. ඊළඟට 22 වෙනි පිටුවේ පඤ්ඤත්ති හේවත් පැනවීම යනු කුමක්ද? සිතට හසුවන දැනෙන ඕනෑම දෙයක් අන් අයට පැවසීමට හඳුන්වා දීමට නාමකරණයට යෙදු පාලි භාෂාවේ වචනය පඤ්ඤත්ති යන්නේ. සිංහලෙන් පැනවීම කියා කිව හැක. නාමකරණය යනු බොහෝ දෙනෙකුගේ සම්මතයක් බැවින් සම්මුති කියාද කිව හැක. නිරුක්ති අධි වචනය යනු පඤ්ඤත්ති යන්නට සමාන අර්ථවත් පදවේ. අභිධර්ම පිටකයේ ධම්මසංගනිපාලියේ මෙම පදාර්ථ දක්වා ඇත්තේ මෙලෙසිනි. එතකොට මේ පඤ්ඤත්තියන්ට පසු කාලීනව අර්ථ දෙකක් ඉදිරිපත් වුණා. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය පිටකයට අදාළ මූලික අර්ථය, පැනවීම කියන අර්ථය. එතකොට ඒකටම ළඟින් යන තව වචන දෙකක් තමයි අදි වචන නිරුක්ති කියලා කියන්නේ. කියන්නේ මිනිස්සුන්ගේ විවිධ අදහස් ප්‍රකාශ කරන වාක්‍ය, වචන, භාෂාවන් කියන එක. එතකොට ඒක තමයි පේන්නේ මේ 1313 යටතේ කතමේ ධම්ම ආදි වචන. මේකෙන් ධර්ම සංග්‍රහණි ප්‍රකරණය කියන අභිධර්මයේ පළවෙනි පොතේ මේ ආදි වචන කියන වචනේ අර්ථ දක්වලා. යතේ සන්තේසං ධම්මානං සංකා සමඤ්ඤා පඤ්ඤත්ති බෝහාරෝ නාම නාමකම්ම නාමදේය නිරුත්ති ව්‍යංජන අභිලාපයි. මේ ධම්ම ආදි වචන සබ්බේව ධම්ම ආදි වචන පත. එතකොට අදි වචන ඊටස 1314 යටතේ නිරුක්තිය 1315 කියන අංක යටතේ පඤ්ඤත්ති කියන වචනේ ඒ ධර්ම සංගණීය පාළියේ අවසාන පාගයට වන්නට මෙහෙම අර්ථ දක්වලා තියෙනවා. ඒ තුනටම ඒ අදි වචන නිරුක්ති පඤ්ඤත්ති කියන ඒ පද තුනම අර්ථ දක්වලා තියෙන විස්තර සමානයි. යාතේ සන්තේ සන්දම්මානං කියලා එකම විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. කියන්නේ මේ තියෙන්නේ මොකද්ද? අර ඒකයි 23 වෙනි පිටුවේ ඒ මුල් ඡේදයට පස්සේ තියෙන තව දෙම පදයන් සමාන ලෙස අර්ථ දක්වා ඇති ආකාරයේ දක්නට ලැබේ. ඒක ඊටස් තමයි මේ මොනවාද මේ ඉක්ිනෙකට දීලා තියෙන අර්ථ කතනේ කියලා අර්ථ දැක්වීම කියලා තමයි ඊළඟට විග්‍රහ කරන්නේ. විව්‍යහාරයක් නමක් නම් කිරීමක් නම් දීමක් නිරුක්තියක් විශේෂ වචනයක් යන ආදී පද පඤ්ඤත්ති පදයේ අර්ථ ලෙස ඉහත දක්වා ඇත. දැන් පඤ්ඤත්ති පදේ කියලා ගත්තොත් 1315 යටතේ තියෙන්නේ බෝහාරෝ, ඒ කියන්නේ විව්‍යහාරයක්. දැසෙතන ඔය තව එකක් තියෙනවා නාමම් නාමකම්ම නාමදේය, ඒ කියන්නේ නමක්. නම් කිරීමක් නාම කම්මං කියන්නේ නම් නාම දෙයයන් කියන්නේ නම් දීමක් තවත් වචනයකට මා සමාන අර්ථ පද දක්වලා තියෙනවා නිරුක්ති ව්‍යංජන අබිලාපෝ කියන්නේ විශේෂ වචන නිකන් කෑ ගහන සද්දයකට යහගිය ඒ කියන්නේ යම් අපිට දැනෙන දෙයක් ගැන කියන්න යොදන වචනයක් කියන කබිලාප සාමාන්‍යා කියලා කියන්නේ පොදුවේ බොහෝ පිරිසක් එක්ක හඳුනා ගන්න ආකාරයක් කියන එක දැන් වචන කියන එක පොදුවේ බොහෝ දෙනෙක් මේ වචනෙන් මේ අර්ථය ප්‍රකාශ වෙනවා කියලා පිළිගන්නවා ඒ තුල තමයි ඒකට අපි භාෂාවක් ඒ කියන්නේ මේ භාෂාව පාවිච්චි කරන්න අතරේ පිළිගැනීමක් තියෙනවා මේ භාෂාවේ මේ වචන සාමාන්‍යයෙන් යොදන්නේ මේ අර්ථය සඳහා කියලා. එතකොට අන්නේ ඒ අදහස තියෙනවා සමඤ්ඤා කියන එක. උතුරේ ඒ වගේ මේ පඤ්ඤත්ති කියන වචනෙන් එතකොට මේ අර්ථ දෙකම ඔස්සේ පැහැදිලිව පේනවා භාෂාවන් පාවිච්චි කිරීමේදී එක එක තමන්ගේ හිතට දැනෙන දේවල් ප්‍රකාශ කිරීමේදී නම් කිරීමේදී නම් දීමේදී විව්‍යහාර කරන ස්වභාවයක් ගැන තමයි මේ පඤ්ඤත්ති කියන එක එකට සම්බන්ධව තමයි යෙදෙන්නේ කියලා මම දැන් සරලව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔව් අර ඊට පස්සේ ඡේදය යටින් තියෙන අර කළු කරලා තියෙන යමක නම දැනීම යනු එම නම හෝ ශබ්දයේ පිළිබඳ අන් අයගේ සිත සංඥාව දැන ගැනීමක්ද වේ. ඒ කාරණේ වැදගත්. දැන් අපි නමක් දැනගන්නවා කියන්නේම අපි හිතුවොත් වාහනයට වාහනේ කියන හැම නැත්නම් ගසකට ගස කියලා කියන ඒ නම අපි දන්නවා කියන්නේ අපි දැන් අහනවානේ මේකට මොකක්ද කියන්නේ කියලා වෙන කෙනෙකුෙන් අහනවා අපි දන්නේ නැති ගහක් ගල ගහක් ගැන පෙන්නල. ඒතර ඒ පුද්ගලයා කියනවා මේ ගහට කියන්නේ මේ අහවල් නම කියලා. එතකොට ඒ පුද්ගලයා ඒක කියනකොටම අර පුද්ගලයා ඒ උත්තරේ අහනකොටම දෙන්නම දන්නවා මේ කතා කරන්නේ බොහෝ දෙනා විසින් අනුමත කරන කාරණයක් කියලා. බොහෝ දෙනාට මේ වගේම දැනුවත්කමක් නෑ. අර පුද්ගලයා අහන්නේ මේ ගහට මේ මොකද්ද කියන නම කියලා අහන්නේ ඇත්තටම අනික් මිනිස්සු ඒ ගහට කියන නම මොකද්ද කියන එකම තමයි. මොකද ඒ ගහ යම් දෙයකට කියන නම කියන්නේම අනික් මිනිස්සු ඒකට දක්වන ප්‍රතිචාරය සම්බන්ධ කාරණයක් නැත්නම් ඒ අනික් මිනිස්සු දන්නේ නැති නමක් අහලා වැඩක් නැහැ. ඒක නිකන් ඒකෙන් තේරුමක් නැහැ මේ ගහට මේ නම කියලා අහන එකේ අර්ථය ඒක. ඒතර අනිත් අයගේ සිත විඥානයක් ගැන ඒ ගහ ගැන තියෙන දැනුවත් බවක් ගැන තමයි මේ අපි කතා කරන්නේ. යමක නමක් ගැන කතා කරනකොට මම කිය ගසක නමක් ගැන කතා කරනකොට අන්න ඒ අර්ථය තමයි මේ කියන්නේ. යමක නම දැනීම යනු එම නම හෝ ශබ්දය පිළිබඳ අන් අයගේ සිත සංඥාව දැන ගැනීමක්ද වෙනවා කියන එක නයිසાર્ගිකවම නිසංගේම වෙන දෙයක්. ඒක තමයි කියන්නේ අන් අය ඉදිරියේ අන් දෙයක නමක් අප භාවිතා කරනුවේ එම නාමකරණය අසන්නන්ද දන්නේ යයි අප විශ්වාස කරන නිසාය. එතකොට ඊළඟට අවසාන ඡේදයට ගියොත් 23 වෙනි පිටුවේ පොදුවේ සමූහයක් කෙරෙහි ඇති දැනුවත් බවක් හෝ සංඥාවක් යන අර්ථයෙන් පාලියේ සමඤ්ඤා යන වචනේ දෙන බව පෙනේ. ඊළඟට සිත සහ සිතිවිලි වලින් ව්‍යුක්තව අපට නාමකරණයක් ගැන කතා කළ නොහැක. ඔව් මේවා කියලියන්න හේතුනේ මේ සමහර අය හිතනවා මේ නාමකරණය කියන එක මේ සිත සහ සිතිවිලි වලින් ව්‍යුක්ත දෙයක් කියලා. මොකද මේක පස්සේ අර විදර්ශනාවට මේක සම්බන්ධයක් තියෙනවා විදර්ශනා භාවනාවට. එතකොට ඒකයි මේ වාක්‍ය මෙතන යොදන්න හේතුනේ මේ දැන් මම මුලින් අර ඉස්සෙල්ලා සඳහන් කළේ එක යමක නමක් ගැන යම් වස්තුවක නමක් ගැන දැනගන්නවා කියන්නම අපි අනිත් අයගේ විඥාන සංඥා ඒ නම ඒ ශබ්දය ඇහෙනකොට අනිත් අයට එන්න පුළුවන් විඥානේ. දැන් අපි ගත්තොත් පොල් ගස කියන ඒ ශබ්දය ඇහෙනකොට සිංහල භාෂාව දන්න කෙනෙක්ට එන්න පුළුවන් විඥානයක් ගැන අපිට දැනෙනවා. එයාට මෙන්න මේ වගේ සිතක් ඒවි. එයා මේ වගේ දෙයක් මේ ශබ්දය ඇහෙනකොට එයා හඳුනා ගනීවි. මේ වගේ අදහසක් එයාට ඒවි කියන එක අපිට ඒ ශබ්දය ඇහෙනකොටම අපි දන්නවා. අපි පොල් ගස කියන වචනේ යම් සිංහල භාෂාව දන්න පිරිසක් ඉදිරියේ භාවිතා කරන්නෙම ඒ අනිත් අයගේ දැනුවත් වීම ගැන අපි දැනුවත් වෙමින් මේ අය මේ වචනේ ගැන දන්නව ඇති කියන අදහස ඇතුව දන්නේ නැහැයි කියලා අපිට හිතෙනවා නම් අපි මේ වචනේ ඒගොල්ලෝ දන්න වෙන දේවල් වලින් තව විස්තර කරලා දෙනවා. මෙහෙමයි මෙහෙමයි මේ ගහ කියලා. මේ වගේ ගහක් ඕගොල්ලෝ දැකලා නැත්තම් කියලා. එතකොට පොඩි ළමයි නොදන්න ගහක් ගැන කියන්න ගියාම වැඩිහිටියෙක් සමහරට ඒ වගේ වුන් දන්න තවත් ඒ අනුසාරයෙන් ඒ වගේ එහෙම කියලා දෙනවා. එතකොට මේ නාමකරණය කියන එක මේ සිතුවිලි වලින් යුක්ත කරලා හිතා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට සිත කියන එක අනිවාර්යෙන් සම්බන්ධයි. එතකොට මුළු භාෂාවක් ජන සමාජයක් එක්ක කතා කළත් ඒ ටිකම තමයි. ඒක තමයි ළඟට තියෙන්නේ ලෝකේ සමහර යුගවල ජන සමාජ පිටින් විනාශ වී යයි. එවිට ඔවුන් භාවිතා කළ නාමකරණයන්වත් පැනවීම ද නැති වී යයි. ඔව්. මොකද මේ කියන්නේ හිතන්නේ සමහර අය හිතන මේ නාමකරණය කියන එක සදාකාලිකයි කියන්නේ. ඇත්තට මේකට හේතුනේ මේ අටුවාවේ තියෙන එක්තරා මේ අර බුදුදහම ගැන ඕනෑවට වැඩිය වර්ණනා කරන්න ගියපු තැනක් නිසා. ඒ කියන්නේ මේ පාලි භාෂාව කියන එක දිව්‍ය ලෝකේ හැමදාම තියෙනවා. සතුන් දෙවියන් අතර ප්‍රകൃතියෙන්ම කතා වෙන්නේ පාලි භාෂාවය. එතකොට මේක මේ භාෂාව ඒක අතුරුදහන් වෙන්නේ නැහැ, ඒක සදාකාලික දෙයක් කියලා අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද ඒක කෙරේ ඇත්තට මේ පාලි භාෂාවට වැඩි ගෞරවයක් දෙන්න, වැඩි දෙයක් වැඩි බලයක් දෙන්න. නමුත් ඒකෙන් ඒ වෙච්ච හානියක් තමයි මේ නිකන් මේ භාෂාව කියන එක මේ සිතෙන් ව්‍යුක්තව නිකන් මේ ලෝකෙ හැමදාම පවතින සදාකාලික දෙයක් වගේ අදහසක් ආවා පසු යුගයේ. ඒ අටුවා අර්ථකථන ඔස්සේම තදට සිත මෙහෙවෙන කට්ටියට මේ වගේ වැරදි අදහසක් ආවා. ඊට පස්සේ මිස් දුන්නේ පිටේ අවසාන භාගය තියෙන්නේ එවිට ඔවුන් භාවිතා කළ නාමකරණයන් හැවත් පැනවීමද නැති වී යයි. කියනට ජන සමාජ පිටින් නැති වී යනකොට ජන සමාජ පිටින් විනාශ නොවුවද කල්යාමේදී වාග් විවහාරයන් වෙනස් වෙයි. දැන් ලංකාවේ භාවිතා වනුයේ 24 පිනි පිටුවට දැන් අපි යනවා. වසර 2000කට පෙර තිබූ වාග් විවහාරය නොවේ. මෙම කාරණේ මනා මිස්මතු වන බුද්ධ දේශනා පහත දැක්කේ. කියන්නේ මේ වාසන විලාසය අපි එක එක දේවල් වලට අපි දාන නම් ඒ සත්‍යයන් ඒ දාන නම් කාලයත් තුළ වෙනස් වෙනවා. මේ භාෂා වචන නාමකරණයන් කියන්නේ නියත සදාකාලික දෙයක් නෙමෙයි. සිත ඒ වෙනස් වෙනවා කියන්න වෙන්නේ මොකද මිනිසුන්ගේ නාම රූප ධර්මයන් වෙනස් වෙන නිසාම තමයි. එතකොට මේ නාම රූප ක්‍රියාවලියත් එක්ක සැබඳුණු දෙයක් තමයි භාෂාව කියන එක. ඒකෙන් ව්‍යුක්ත දෙයක් නෙමෙයි. දැන් නිවන කියලා ගත්තොත් නාම රූප Nirodhe. ඒක මේ නිවනේ නාම රූප නැහැ. නාම රූප තියෙනවා නම් ඒක නිවන නෙමෙයි. නමුත් මේ භාෂාව කියන එක එහෙම නෙමෙයි. මේ නාම රූප ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ දෙයක්. එතකොට ඒක මේ අනිත්‍යතාවයෙන් මිදුණු ධර්මතාවයක් නෙමෙයි ඒක නිසා. ඒක නිසායි අපිට පැහැදිලිව පේන්නේ ඒ යුගවල භාෂා තිබ්බා දැන් අපි නෑ කියන්නේ. ඒ මිනිස්සුත් නෑ කියන එක, ඒ මිනිස්සුන්ගේ සිතුවිලිත් නෑ කියන එක, ඒ මිනිස්සුන්ගේ රූපයක් නෑ කියන එක ඒ වස්තුන් වලට භාවිත කරපු වචනත් ඒ දැනුවත් වීම නැති වුණා කියන එක තමයි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මෙන්න වාග් විවහාරයන් මෙහෙම කාලයක් තුළ වෙනස් වෙනවා කියන එක ඒකට ඒක සඳහන් වන දේශනයක් තමයි අපි මේ මෙතන සඳහන් කරලා තියෙන්නේ 24 පිටුවේ ඉසිගිලි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ඉසිගිලිස්මින් පබ්බතේ ඉසිගිලි පර්වතයේ වැඩ වෙනකොට භික්ෂුන් වහන්සේලා අමතලා ඒ පර්වතයේ පර්වත කීපයක් ওই රජගහනුවර වටේට තියෙනවනේ. ඒ රජගහනුවර පර්වත පෙන්නලා කියනවා මහන්නේ නුඹලාට අර වේබාර පර්වතය පේනව නේද? එහෙමයි ස්වාමීන්. එම වේබාර පර්වතයට වනාහි වෙනත් සමඤ්ඤාවක් වෙනත් පැනවීමක් වරහන් ඇතුලේ පඤ්ඤත්ති එකල්හි විය. පාලී තියෙනෙත් එහෙමයි. ඒතස්ස පිකෝ භික්ඛවේ වේහාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤාව පඤ්ඤත්ති. මහණෙනි අර පේන අර වේබාර පර්වතයට අනෙක්ක නමක් තිබුණලු, අනෙක් පැනවීමක් තිබුණලු. අඤ්ඤාව සමඤ්ඤා හෝසි අනෙක් පඤ්ඤත්ති අඤ්ඤා පඤ්ඤත්ති හෝසි කියලා කියන්නේ. ඒ වගේ අනෙක් පර්වත ගැනත් කියනවා. මේ පාණ්ඩව පර්වතයටත් එහෙමයි එහෙමයි. ඒ කාලෙ මෙහෙම නමක් තිබ්බ, දැන් තියෙන වෙන නමක් කියලා. ඒතර මේ සූත්‍රය අපි උපටලා ගත්තේ මේ පඤ්ඤත්ති කියන එක මේ සදාකාලික දෙයක් නෙමෙයි. ඒක වෙනස් වෙනවා. මොකද මේ නාම රූප වෙනස් වෙනවා නිසා. එතකොට ඒක අර මම මුලින් සූත්‍ර දේශනාවක් අර මේ සඳහන් කළේ මේකට සම්බන්ධ තියෙන 16 පිටේ අවසානයේට දක්වපර ගාතාව. අක්කේය සංජිනෝ සත්ත අක්කේයස්මින් පතිට්ඨිත අක්කේයන් අපරිඤ්ඤා යෝගමායන්ති මජ්ජනෝ කියලා දක්වපු ගාථාවෙත් මේ වචනය සහ වචන වලින් කියන දෑ පිළිබඳව සත්‍යෝ පිරිසිඳ නොදැක්කොත් අවසානයේ මායාවේ වසඟයට යනවා කියන එක තත් සම්බන්ධයි මේ බුදුරන් වහන්සේ මේ දේශනා කරලා තියෙන මෙන්න මේ පාඩේ 24 වෙනි පිටුවේ තියෙන මේ ඉසිගිලි සූත්‍රයේ. එතකොට මේ මොකද මේක කියන්නේ හේතුන කාරණේ තමයි මේ පඤ්ඤාති කියන එක දැන් පෙර සඳහන් කළානේ මේ අභිධර්මයේ මූලික අදහසක් ආව පරමාර්ථයි සම්මුතිය කියලා සංකල්පයක් මේ පසු කාලීන ග්‍රන්ථවල ඒ සම්මුති කියන එකට පාලියෙන් දුන්න වචනේ කියලා උන් දැක්කුව පඤ්ඤාති කියලා. එතකොට මේ පඤ්ඤාති කියන එකට මෙන්න මේ ওই නාමකරණය සම්බන්ධයෙන් සම්බන්ධතාවයකුත් තියෙන නිසා නාමකරණය ගැන අටුවාවල ඔය සමහර පොත්වල කතා කරන්න ගිහිල්ලා ඔය පාලි භාෂාවේ තියෙන මේ නිකන් සදාකාලික ස්වභාවය ගැන කතා කරන්න ගිහිල්ලා පඤ්ඤාති කියන එක මේ සදාකාලිකයි කියන මේ එහෙම නැත්තම් වෙනස් නොවන දෙයක් භාෂාව කියන එක වෙනස් නොවන දෙයක් කියන අදහසකට ආවා. දැන් සාමාන්‍යයෙන් බැලුවත් මේ අපි මිනිහෙකුට මේ ජීවිතය අනිත්‍යතාවය ගැන කල්පනා කරනකොට මේ තමන්ගේ රූපය වෙනස් වෙනවා, සිතුවිලි වෙනස් වෙනවා, මේ භාෂාව කියන එක වෙනස් වෙනවා කියලා එකපාරට මෙතන සම්බන්ධය තේරෙන්නේ නැහැ. අනිත්‍යතාවය ගැන හිතනකොට මොකද මේ අපි වෙනස් වුණාට මේ සිංහල භාෂාව කතා කරන මිනිස්සු හැම මේ සිංහල භාෂාව කියන එක ඉතින් සාමාන්‍ය වශයෙන් මේ සමාජය තුළ ඒ විදිහටම තියෙනවනේ කියලා අදහස එනවා. නමුත් ඒකයි මම පැහැදිලි කළේ මේ භාෂාව කියන එක අපේ විඥාන සංඥා එක්ක බැඳිලා තියෙන කියලා. එතකොට මිනිස්සු නැති වෙනකොට ඒ භාෂාව නැති වෙනවා. ඉතින් අලුත් අලුතෙන් මිනිස්සු ඒ භාෂාවම ආයේම විඥාන මෙම සංඥාම ඇති කරගෙන ඒ කතා ගන්නවා. එතකොට මොකද මේ සදාකාලික සම්බන්ධයට තමයි මේ ඒකේ තියෙන වැරදි අර්ථකථනය ගැන පෙන්නලා දෙන්න අවශ්‍ය වුණ නිසා. මොකද මේක පස්සේදී උපකාර වෙනවා මේ පඤ්ඤාති කියන එක. මොකද පරමාර්ථ සහ සම්මුති කතාවේදී පරමාර්ථ තමයි අනිත්‍ය, සම්මුති සමහර දෙකොටසක් සමහර කොටසක් කියන්න ගත්තා එක්කෝ අනිත්‍ය හෝ නිත්‍ය ලෙස කියන්න බෑ කියලා සමහර අය කියන්න ගත්තා නිත්‍යයි කියලා. ඒ නිත්‍ය කතාව ආවේ මෙන්න මේ භාෂා කතාවකින්. මේ සමහර ඒවා තියෙනවා මහා පුදුම විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ පරමාර්ථය සම්බන්ධ කතා කියන්න ගිහිල්ලා මේ වෙන භාෂා කතාවක් මේකට ඇඳිලා තියෙනවා. ඊට පස්සේ 25 වෙනි පිටුවට යනවා. තවද භාෂාව වාග් විවිහාර කෙලෙස් මෙන් ප්‍රහාණය කළ යුත්තක්ද නොවේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේද වචන භාවිතා කරමින්. රහතන් වහන්සේලා අතරද වචන භාවිතාවේ ලෝ සැවෑවටම ඇති දේද නැති දේද ප්‍රකාශ කිරීමට වචන භාවිතාවේ. සත්‍ය වශයෙන් නැති දේ පැනවීමට නාමකරණය හෙවත් පඤ්ඤාති යදුණු ආකාරය පහත සූත්‍ර පාඨයෙන් පෙන්වුම් කරයි. දැන් එතකොට පේනවා පඤ්ඤාති කියන්නේ වචන භාවිතය සම්බන්ධව යදුණු කාරණයක්. එතකොට අපි කුසල් ගැන වේවා අකුසල් ගැන වේවා හොඳ දේවල් මිනිස්සු වචන වලින් කතා කරන නරක දේවල් කතා කරනවා ධර්මය කියනවා. එතකොට මිනිස්සු මිනී මරන්නත් උපදෙස් දෙනවා වචන වලින්. එතකොට මේ වචන කියන එක ඒකාන්ත හොඳක් හෝ ඒකාන්ත නරකයි කියන දෙයක් අපිට කියන්න බෑ. අර කුසලයට අකුසලයේ විරුද්ධයි වගේ මේ පරමාර්ථයට විරුද්ධ අර්ථය නෙමෙයි පඤ්ඤාති කියන එක. මොකද පරමාර්ථ කියන එක දැන් අපි යදුවොත් සාමාන්‍යයෙන් උරුපුරුදු නිසා මිනිස්සුන්ට මේ කියන්නේ අනන්‍ය වූ ධාතු කියන අර්ථයෙන් ඒකට විරුද්ධ දෙයක් නෙමෙයි වචන කියන එක. දැන් ඇහැට ඇහැ කියන වචනේ යොදනවා අනෙක් මනෝ විඥානෙ චක්කු විඥානේ වචන අපි භාෂාවේ දැන් පාවිච්චි කරනවා. එතකොට මේ පරමාර්ථයට අනන්‍ය වූ දෙයට විරුද්ධ අර්ථය තමයි විඥානවාදී ඇත්තටම. අනන්‍ය වූ ආකාරයෝ නැහැ කියන එක ලෝකේ. මේ ඔක්කොම සිතට අසු වෙන බොරුවක් මුලාවක් කියන එක තමයි පරමාර්ථයට විරුද්ධාර්ථය. නැතුව පරමාර්ථයට විරුද්ධාර්ථයක් නෙමෙයි සම්මුති කියන එක. නමුත් අර අභිධර්මයේ හදාරන උදවියට ගිහිලා තියෙන අදහස තමයි පරමාර්ථ තමයි සත්‍ය සැබෑවට තියෙන දේ. සම්මුති කියලා කියන්නේ බොරුව. බොරුව සැබෑවටම නැති දෙයකට විරුද්ධාර්ථයකින් ගියේ එක කියන එක. එතකොට මොකද ඒක වුණේ තව ඉදිරියට පැහැදිලි කරනවා. පඤ්ඤාති කියන එකේ අර්ථ දෙආකාරයක් පසු කාලීනව බෙදන්න ගත්තා. අර දැන් ත්‍රිපිටකයේ තිබ්බේ එක ආකාරයේ නාමකරණය සම්බන්ධයෙන් විතරයි. නමුත් පසු කාලීනව දෙආකාරයක් බෙදුවා. එතකොට දැන් අපි එතනට එන්න ඉස්සෙල්ලා මේ 25 පිටුව ඔස්සේ ගියොත් අර බුදුරජාණන් වහන්සේ පඤ්ඤත්ති කියනක මම මේ පැනල තියෙන්නේ සෝවතාවුස් මෝ චක්කුස්මින් සති සෝවතාවුසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානයේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙසසීති තානමේතං විඤ්ජති පස්ස පඤ්ඤත්‍යා සති වේදනා පඤ්ඤත්තිං පඤ්ඤා පෙසසීති තානමේතං විඤ්ජති මේකයිල මදුපින්ඩික සූත්‍රය ත්‍රයේ මධ්‍යම නිකාය මුල 50 පාළියන කොටස ඇවැත්නි ඒකාන්තයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපේ ඇති කල්හි චක්කු විඥානේ ඇති කල්හි ස්පර්ශයයි පැනවීමක් කරන්නේ යන මෙම කාරණේ විද්‍යමාන වේ ස්පර්ශයයි පැනවීමක් ඇති කල්හි වේදනායයි පැනවීමක් කරන්නේ යන මේ කාරණේ විද්‍යමාන වේ මෙතන අර පස්ස පඤ්ඤත්තින් වේදනා පඤ්ඤත්තින් දැන් වේදනා දැන් පඤ්ඤත්ති කියන එක කවුරු හරි මේ සම්මුතියක් කියලා විතරක් කියන අදහස ගත්තොත් ඉතින් දැන් මේ සත්‍ය වශයෙන් නැති දෙයක් කියලා ගත්තොත් මෙතනින් පේනවා එහෙම ගන්න බෑ කියලා. දැන් වේදනා පඤ්ඤත්තින් කියලා යොදලා තියෙනවා. දැන් වේදනාව කියන්නේ මේ අපි හිතෙන් මවා ගන්න එකක් නෙමෙයිනේ. අපිට දුක් සහගත වේදනා එනවා, කායික වේදනා එනවා. අපි නිකන් සිතෙන් හිතා ගන්න එකක් නෙමෙයි. ඒක සැබෑවටම අපි අත්විඳින දෙයක්. දැන් සත්‍ය කියන්නේ ඒකනේ, දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඒක ඇත්ත නිසා. ඒක අනිත්‍යයි. නමුත් එහෙම දෙයක් විඳිනවා, එහෙම දැන් අපාය සත්වෙක් විඳින දුක ඒ ඔහුගේ මනෝවිකාරයක් විතරක් නෙමෙයි, නිකන් හීනෙකදී දැන් සමාජලාට හීනෙකදී මිනිහෙක් විඳින දුකක් නෙමෙයිනේ. ඇත්තට අපායදී විඳිනවා මිනිහෙක්. දැන් උණ හැදෙලා මිනිහා දුකක් විඳිනවා. ඒකට මේවා ඇත්තටම අත්විඳින දේවල්. එතකොට මේ පඤ්ඤත්ති කියන එක ඒවට යොදලා තියෙනවා. ඊට පස්සේ මේක කියන්නේ 25 වෙනි පිටේ අවසාන භාගය ලෝකයේ සත්‍ය වශයෙන් නැති ආත්මයේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ වැනි සිතට හැඟෙන දේ ප්‍රකාශ කරන වේද වචනවලේ. ඔව් සත්‍ය වශයෙන් නැති දේවල් වලට මිනිස්සු වචන යොදනු. මේ අනුව සත්‍ය වශයෙන් ඇති පසුකාලීන පරමාර්ථ එවත් විද්‍යමාන දේවල් පඤ්ඤත්ති එවත් නාමකරණය සමග විරුද්ධාර්ථයක් නොවේ. ඒක පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ 26 වෙනි පිටුව කුසලයේ අකුසලයට විරුද්ධය එලෙසින් පරමාර්ථයේ සම්මුතියට විරුද්ධාර්ථයක් නැත. ඒකත් අපි පැහැදිලි කළා. දැන් ඇත්තටම මේ සම්මුතියට මොකද එච්චරට මිනිස්සුන්ගේ හිතට ගිහිලා තියෙනවා. මේ සම්මුතිය කියන්නේ සමහර අය වහම කියනවා මොකද්ද මේ පාරම්පරික ධර්මයේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා නේද? පරමාර්ථ හා සම්මුතිය කියන්නේ මොකද්ද කියලා ඇහුවාම පරමාර්ථ කියනවා බෙදලා බෙදලා තාවත් බෙදන්න බැරි දේ. සම්මුතිය කියලා මොකද්ද කියලා ඇහුවා මොන්න ටිකක් හිතලා සමහර අය කියනවා මේ බොරු දේවල්, ඇත්තට නැති බොරු දේවල් කියලා. සමහර අය කියනවා නිකන් අපේ වචන සම්බන්ධ කතාවක්, ඒ කියන්නේ අපේ සම්මතයක් විතරයි කියලා. ඉතින් මේ දැන් නිවන කියලා ගත්තත් කුසලය අකුසලය කියලා ගත්තත් ඒවට ඒ දීලා තියෙන නම් කුසල අකුසල, එතකොට ප්‍රඥාව, වීරය නම් ඔක්කොම එනම් නම් ගත්තොත් ඇත්තට මිනිස්සුන් තුළ තියෙන සම්මුතියක් කියනවා. ඒ නමෙන් ප්‍රකාශ වන දේ ඇත්තටම අනන්‍ය වූ ආකාරයක්, ධාතුවක්. දැන් කාලේ අර්ථයෙන් කියනවා පරමාර්ථයක්. ඉතින් දැන් ඇත්තටම බුද්ධ කාලේ ඔය ඇත්ත බොරුව කියන එක පෙන්වන්නට බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ මේ පරමාර්ථ සම්මුති කතාව නෙමෙයි. ඒක සූත්‍රවල පේනවා. දැන් ඒකට කිව්වේ මිත්‍යා දෘෂ්ටි කියලා. නම් බුදුරන් වහන්සේ හරි දැක්මක් තියෙනවා නම් ඒකට පාවිච්චි කළා සම්මයක් දෘෂ්ටි. ඔහු දකින්න දේ හරි, ඔහු දකින්න දේ සත්‍යයි. එතකොට ඔහු දකින්න දේ වැරදි, ඒක බොරුවක් නම් ඔහු දකින්නේ ඒකට පාවිච්චි කළේ මිත්‍යා දෘෂ්ටි. ඒකට සම්මුති කියන වචනේ ඒ ගාව ගත්තේ නැහැ. මොකද ඒකේ මේ පඤ්ඤත්ති කියන වචනේ ගාව ගත්තේ නැහැ. පාලියෙන් එන්නේ පඤ්ඤත්තිනේ, ඒක ගාව ගත්තේ නැහැ. මොකද ඒකේ වෙන අර්ථයක් තියෙන නිසා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රහාණය කරන්න කිව්වේ අකුසලේනේ, කුසලයේ වඩන්න කිව්වා. එතකොට ඒ අකුසලයේ තුල තියෙනවා මෝහය, මුලාව, ඇති සැටියෙන් නොදකින බව. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි කියන එක. එතකොට අන්න ඒවා ප්‍රහාණය කරන්න කිව්වා. ලෝභය, මෝහ, ද්වේෂ, මිත්‍යා දෘෂ්ටි, අනිකුත් ඒ අකුසල ධර්ම. මම දැන් අභිධර්ම ඉගෙන ගන්න හිට එන මේ පසුගාමී පොත් වලින් එන එක තමයි පරමාර්ථය දකින සම්මුතිය ප්‍රහාණය කරන්න වගේ. කියන සම්මුතිය විදිහට ලෝකෙ දකින්න එපා කියන එක. ඉතින් ඒක නතනුත් පැහැදිලි වෙනවා. ඒ බුදුරන් වහන්සේ පාවිච්චි කළේ මිත්‍යා දෘෂ්ටි, ඒව ප්‍රහාණය කරන්න කිව්වා මිසක මේ වචන භාෂා ප්‍රහාණය කරන්න කියලා කොහොමත් කිව්වේ නැහැ. මේ අර විද්‍යා සම්මුති පරමාර්ථ කතාවක් කිව්වෙත් නැහැ. එතකොට ඉතින් ඒ වුණාට දැන් මේ මොකද එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ නොකියපු බුදුරජාණන් වහන්සේ කිව්වේ මිත්‍යා දෘෂ්ටි ආදී වශයෙන් ප්‍රහාණය කරන්න කියන කනේ. එතකොට අනිත්‍ය දේ බුදුරජාණන් වහන්සේ කිව්වා අනිත්‍ය ලෙස දකින්න ඕගොල්ලෝ. නිත්‍ය ලෙස දකිනවා නමුත් එහෙම නැතුව අනිත්‍ය ලෙස දකින්න. සැපයි කියලා දකින්න නැතුව මේ සංස්කාරයන් දුකයි ලෙස දකින්න. එතකොට අන්න ඒව තමයි වැරදි දෙකින් වැරදියට දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. අනාත්ම ලෙස දකින්න ආත්ම ලෙස දකින්න එපා. එහෙම නැතුව මේ සම්මුති පඤ්ඤාති කතාව මේවා මේ පඤ්ඤාතියක් කියලා දකින්නේ එහෙම කිව්වේ නැහැ. එතකොට මේ හැබැයි මේ කතාවට මොකක් හරි පසුබිමක් තියෙනවා නේ. අන්නේ පසුබිම තමයි දැන් මේ 26 වෙනි පිටුවේ මුලින් සඳහන් කරලා තියෙන්නේ. මේ පළවෙනි ඡේදේ අභිධර්ම ග්‍රන්ථවල කුමක් දැක්වුවාද ඔබට ගැටලුවක් කුමට දැක්වුවාද ඔබට ගැටලුවක් පැනනක් වෙනු ඇත. පඤ්ඤාති යන්නට අර්ථ දෙආකාරයක් පසු කාලින බේ බිහිවිය. එකක් නාමකරණය සම්බන්ධවද අනෙක සැබෑවටම නැති. ඒ කියන්නේ අවිද්‍යමාන දේ සඳහාට. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයේ අටුවා විස්තරයේ නුනුවණින් ගැනීමෙන් මෙම විප්‍රකාරයට මඟ පෑදුණු බව පෙනේ. එම ප්‍රකරණයේ නම ලෙසේ දෙන පුද්ගල පඤ්ඤාති යන පදයේ පඤ්ඤාති යන තෝරණ අටුවා විස්තරයේ මෙලෙසිනි. එතකොට මේ දැන් මේ පඤ්ඤාති කතාව පරමාර්ථයට විරුද්ධාර්ථයකින්, ඒ කියන්නේ සැබෑ වූ අනන්‍ය දේවල් තමයි පරමාර්ථය, එසේ නොවන දේවල් තමයි පඤ්ඤාති කියන සම්මුති කියන අර්ථයකින් යෙදුණු හින්දා මේ පඤ්ඤාති සහ මේ සම්මුති පරමාර්ථ කියන කතාවක් එක්කලංගිය යොදන්නේ. එතකොට ඒ කතාව මේ ත්‍රිපස්සබිම වුණේ මොකක්ද කියන එක තමයි මේ පසුකාලීනව ඒ වෙච්ච අටුවාවල ටීකාවල පාට ඔස්සේ එහෙම කතාවක් දැන් මේ ඔය අභිධර්ම කතාවකට ආයේ කොහොමද කියන එක තමයි දැන් ඊළඟට පැහැදිලි කරගෙන යන්නේ. එතකොට මේ දක්වා පැහැදිලි කරේ අර පිටු අංක 18 ඉඳලා මේ 26 වෙනකන් මේ අභිධර්ම වෙනවන අභිධර්ම නමැති ඒ කෘතියේ කොටස. ඉතින් ඊළඟ කොටසින් අපි සාකච්ඡා කරනවා පිටු අංක 26 ඉඳලා ඉදිරියට. තෙරුවන් සරණයි.